නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මා භායි මහා නාම මා භායි මහා නාම අපාප සංකේ මරණං භවිෂ්‍යති අපාපිකා කාල කිරියා යස්ස කස්සති මහා නාම ධීරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං තස්ස යෝහි පායං කායෝ රූපී චාතු මහා භූතිකෝ මාතා පිට්ඨික සම්භවෝ ඕදන කුම්මා සූපචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්ධාංසන ධම්මෝ තං ඉදේව කාපාවා කාදන්ති ගිජ්ජාවා කාදන්ති කුලලාවා කාදන්ති සුපානාවා කාදන්ති සිගාලාවා කාදන්ති විවිධාවා පානක ජාතානි කාදන්ති යංච කවස්ස චිත්තං ධීව රත්තං සද්ධා පරිභාවිතං සීල පරිභාවිතං සුත පරිභාවිතං ඡාග පරිභාවිතං පඤ්ඤා පරිභාවිතං තං උද්ධංගාමි හෝති විශේෂ ගාමීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේහි සරකාණි වර්ගයේහි සඳහන් මහා නාම සූත්‍රයේහි වදාළ පාඨයක් ප්‍රකාශිත වුණේ. බුදුරජාණන් වහන්සේ කපිල වස්තු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ ඉන්න කාලේ මහා නාම කියන ශාක්‍යතුමා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා අහපු ප්‍රශ්නයකට ලබා දුන්නු පිළිතුරක් වශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රකාශයේ වදාළේ. අතින් මේ මහා නාම ශාක්‍යතුමා ධර්මය අවබෝධ කරපු කෙනෙක් නිසා මෙලොව ගැන පමණක් හිතුවේ නැහැ, පරලොව ගැනත් කල්පනා කළා. ඉතින් දැන් මේ පින්වතුන්ලත් එහෙමයි, තුනුරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට මෙලොව ගැන පමණක් නොවේ පරලොව ගැනත් හිතනවා. අන්න ඒක නිසා තමයි කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව දාන සීල භාවනා ධර්මාශ්‍රවණ ධර්ම සාකච්ඡා ආදී විදාකාර පින්කම්වල යෙදෙන්නේ. පරලොව ගැන කල්පනා කරලා තමන්ගේ පරලොව යහපත සඳහාත් කුසල ධර්මයන් දියුණු කරගත යුතුයි කියන අදහසින්, ඒ වගේම සංසාරික දුකෙන් නිදහස් වීම සඳහා බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගත යුතුයි කියන අදහසින්. අතින් මේ මහා නාම ශාක්‍යතුමා දවසක් නිග්‍රෝධාරාමයට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගෙන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළා. දැන් කියනවා, "ඉදම් භන්තේ කපිලවස්තු ඉද්ධාංචේව පිහිතාංච බාහුජාඤ්ඤාංච." ස්වාමීනි, මේ කපිලවස්තු නුවර කියලා කියන්නේ ප්‍රධාන නගරයක්, සමෘද්ධිමත් නගරයක්, බොහෝ ජනයා වාසය කරන නගරයක්. ඒ වගේම අගනුවරක් වෙච්චම කියන්නේ ශාක්‍ය රටේ අගනුවරනේ. ඒක නිසා ඊතර මිනිස්සුයෝ ගැවසෙනවා, එහාට මෙහාට යනවා. ඊළඟට ඉතින් එහෙම කලබලකාරී නගරයක් මේ කපිලවස්තු නගරය. ඉතින් මේ කපිලවස්තු නගරයට මද දුරකින් තියෙන මේ නිග්‍රෝධාරාමයට පැමිණිලා භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා භාග්‍යතුන් වහන්සේ වැසුරු කරලා, ඒ වගේම මනෝභාවනීය කියලා කියන්නේ කුසල් සිද්ධි වුණු කරන භික්ෂුන් වහන්සේ නමක් හෝ කවුරු හරි එහෙමත් වැසුරු කරලා හවස් කාලේ මම කපිලවස්තු නුවරට පිවිසෙනවා. ඉතින් කපිලවස්තු නුවරට ඇතුල් වෙනකොට අර තිබිච්ච සංසුන් බව නැතුව යනවා. මොකද ඒකට හේතුව දැන් හිතන්නකෝ, දැන් මෙතනින් බණ අහලා අදහවස යකල පැත්තට යනකොට පොළ එතන මහා කලබලයක් වාහන එහෙන්නව අතල එහෙන් හරවනො මෙහෙන් හරවනො මිනිස්සු එහෙ මෙහෙ දුවනවා. එතකොට අහපු බණ ටික මොකද බොහෝ වෙලාවට සිහි කරගන්න බැරුව යනුනේ. ඉතින් අර කලබලයට මැදි වෙච්චාම එහාට පයින්නවද මෙහාට පයින්නවද කොහොමද වාහනේ හරවගන්නේ යනාදි වශයෙන් කියලා ඒ ගැන හිත යොදන්න වෙනවානේ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි මේ මහා නාම ශාක්‍යතුමාටත් ඇති වුනේ. බුදුරජාණන් වහන්සේ වැසුරු කරලා මේ වික්ෂුන් වහන්සේලා වැසුරු කරලා අර කලබලකාරී කපිල වස්තු නුවරට ඇතුළු වෙනකොට ඉතින් අර තුනුරුවන් පිළිබඳ සිහිය නැතුව යනවා. එතුමා සඳහන් කරන තස්සමයිහම් භාන්තේ තස්මින් සමයේ සායන සමයන් කපිලවත්තුම් පවිසන්තෝ හත්තිනාපි භන්තේන පි හත්තිනා සමාගච්ඡාමි භන්තේන පි අස්සේන සමාගච්ඡාමි භන්තේන පි රථේන සමාගච්ඡාමි භන්තේන පි සගටේන සමාගච්ඡාමි භන්තේන පි රථේන සමාගච්ඡාමි කිවිතින් දැන් මෙතුමාට අර හවස් කාලේ නුවරට ඇතුළු වෙනකොට කලබලින් මිහාට යන මිහාට යන අලි ඇතුණුත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ හස්තිසේනා හිටියනේ. ඉන්න ඔයෙක් වැඩපළවලට අලි ඇතුණු භාවිත කළම කරනවා. ඉතින් උන් එහාට මෙහාට ගෙනිනු තුන් උන් කලබලයේ හැම හිඳුවනවා. ඊළඟට අලින් ඇතුන් විතරක් නෙමෙයි අශ්වයනුත් එහාට මෙහාට ගමන් කරනවා. ඊළඟට රථවාහනත් එහාට මෙහාට යනවා. කරත්තත් එහාට මෙහාට යනවා. අතින් ඒ වගේම මිනිස්සුයොත් මේ දේවල් වලට එහාට මෙහාට දුවනවා. ඔය අතරට මම ගියාම මට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන සිහිය නැතු වෙලා යනවා. ඒ වගේම ධර්මයේ ගැන තියෙන සිහිය නැතු වෙලා යනවා. මහා සංඝරත්නයේ කෙරෙහි තියෙන සිහිය නැතු වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී හදිස්සියව යන්නේ අතරතුරේ එතන මොකක් හරි කලබලයක් නිසා මරණයටපත් වුණොත් රදේ ගැහැපිලා හරි අර කුලප් වේජ්ජ ඇතුන් අසුන්ගෙන් මේ කලබලයක් වෙලා හෝ මරණයටපත් වුණොත් එහෙම තුනුරුවන් සිහි කරගන්න බැරි වෙලාවට මරණයටපත් වුණොත් එහෙම මට මොකද වෙන්නේ? මරණින් මත්තේ කොහෙද ගිහින් උපදින්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒකත් හරි වටින ප්‍රශ්නයක් නේ. මහා පාරයන් එනකොට හදිසියෙම අලොත් මොකද වෙන්නේ කියලා දියානතුරක් හෝ වෙනත් අනතුරක් කලබලයක් නිසා තුනුරුවන් සිහි කරගෙන නොඉන්න වෙලාවක් නම් මොකද වෙන්නේ කියලා අහපු එකයි ප්‍රශ්නේ. භාග්‍යවතුන් වහන්සේ වේලාවේදී ලබා දුන්න පිළිතුර තමයි මා භායි මහා නාම මා භායි මහා නාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම භය වෙන්න එපා, මහා නාම භය වෙන්න එපා. අපකංකේ මරණම් භවිෂ්‍යති අපාපකංකේ මරණම් භවිෂ්‍යති අපාපිකා කාලගිරිය. මහා නාම ඔබගේ මරණේ ලාමක මරණයක් වෙන්නේ නැහැ. ඒ වගේම ලාමක කලුරිය කිරීමක් වෙන්නේ නැහැ. යස කස්සචි මහා නාම දීගරත්තං සද්ධා පරිභාවිතං චිත්තං සීල පරිභාවිතං චිත්තං සුත පරිභාවිතං චිත්තං ඡාග පරිභාවිතං චිත්තං පඤ්ඤා පරිභාවිතං චිත්තං තස්ස යෝහි පායං කායෝ නාන. එතකොට කියනවා මහා නාම යම් කිසි කෙනෙක් බොහෝ කාලයක් තිස්සේ හිතේ ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරානම් සීලේ පුරුදු පුහුණු කරානම් ඒ වගේම ධර්මයේ පිළිබඳ ශ්‍රුතයේ පුරුදු පුහුණු කරානම් ත්‍යාගශීලී බව පුරුදු පුහුණු කළානම් ප්‍රඥාව පුරුදු පුහුණු කළානම් අන්න එහෙම කෙනාගේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මව්පියන් නිසා හටගත්ත ඊළඟට තින් මේ බත් ආදී ආහාර වලින් යැපෙන නාල කරලා පිරිසිදු කරලා පවත්වා ගන්න මේ ශරීරය මරණින් පස්සේ කාකු කාල දාන්න පුළුවන් යදුලිහිණින් වෙනත් සතුන් කාලා දාන්න පුළුවන්. ඒ වුණත් අර දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තව පුරුදු පුහුණු කරපු සිත විශේෂගාමී වෙනවා. ඒක පහළට යන්නේ ඉහළට ගමන් කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. භාගිතුන් වහන්සේකට උපමාවකුත් දේශනා කරනවා. සේයතාවි මහා නාම බලවා පුරිසෝ සප්පි කුම්භං වා තේල කුම්භං වා ගම්භීරං උදකරහදං ඕගාහෙත්ව බින්දේය්‍ය. ඉතින් මිනිස්සෙක් ශක්තිමත් මිනිස්සෙක් මොකද කරන්නේ? එළඟි තෙල් හෝ තල තෙල් හෝ පුරවාගත්තු කලයක් ගංගක ජලාශයක ගිල්ලවලා ඒක අර වතුර ඇතුලේ බිඳලා දානවා. හරි. එතකොට මොකද වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අහන. මොකද වෙන්නේ එතකොට? ගිතෙල් කාලයක් ගිහිල්ලා වතුරේ. ඔව්. අන්න හරි. තෙල් ටික ඉහළට එනවා. වලං කටු ටික පහළට යනවා. අන්න හරි. භාග්‍යතුන් වහන්සේ වදාලා ඔන්න ඕකයි වෙන්නේ. තෙල් ටික උඩට එනවා. වලං කටු ටික පල්ලෙහාට යනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් බොහෝ කාලයක් මුළුල්ලෙහි තමන්ගේ සිත සීලයෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ත්‍යාගශීලී බවින් ප්‍රඥාවෙන් යුක්තව පුරුදු පුහුණු කළා නම් වැඩුවා නම් අන්න එහෙම කෙනාගේ මරණින් පස්සේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මෞපියන් නිසා හටගත් ආහාර පාන ආදීන් යැපෙන මේ ශරීරය මෙහිම කාකෝ ආදී සතුන් කාලා දානවා නැත්නම් ඉතින් ඔබ ආදාහනය කරනවා භූම දාන කරනවා මොනවා හරි ඔකට කරන දෙයක් කරනවානේ ඒකට ඒක ඉතින් ඒ විදිහට අභාවයට යනවා නමුත් අර ශ්‍රද්ධාවෙන් සීලෙන් ශ්‍රුතියෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තව වඩපු සිත විශේෂගාමී වෙනවා ඒක පහළට යන්නේ නැහැ ඉතින් උඩහට යනවා කියලා අදහස් කළේ ඒක අතින් සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා කියන එකයි. දැන් මේක නිසා මහා නාම බය වෙන්න එපා ඔබේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ. පාපී මරණයක් වෙන්නේ නැහැයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් අන්න ඒ කාරණේ බොහොම වැදගත් කාරණයක්. ඉතින් අන්න ඒක නිසා යම්කිසි කෙනෙක් දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රද්ධාව පුරුදු පුහුණු කළොත් ශීලයේ පුරුදු පුහුණු කළොත් ත්‍යාගශීලී බව පුරුදු පුහුණු කළොත් ඒ වගේම ධර්මයේ පිළිබඳ භෞෂික භාවයේ පුරුදු පුහුණු කළොත් ප්‍රඥාව පුරුදු පුහුණු කළොත් එහෙම කෙනාගේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැහැ පාපී මරණයක් වෙන්නේ නැහැ ඉතින් මොනතරම් කලබලයක් මැද්දේ කලුරිය කළත් එයාට අවසාන මොහොතේ හෝ කුසල චෛත්‍යයක් ඉදිරිපත් වෙලා ඒ තැනත්තාට ඒක සුගතිගාමී වෙන්න හේතු වෙන්න පුළුවන් හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා මේ මහානාම සාකිතුමා කියලා කියන්නේ සෝතාපන්න ආර්යයන් වහන්සේ නම. අන්න ඒක නිසා කොහොම මැරුණත් සුගතිගාමී වෙනවයි කියන එක මහානාම සාකිතුමාට ස්ථිර කාරණයක්. අතින් පුතග්ජනීන්ට මොකද ඒකට හේතුව සෝතාපන්න ආර්යයන් වහන්සේට ගති නියතයි. නියත ගතිකාය දුගතියකට යන්නේ නැහැ අනිවාර්යෙන් සුගතියකට යනවා. ඒ වගේම කාම ධාතුවේ නම් සත්වරකට වඩා උපදින්නෙත් නැහැ. අතින් නමුත් පුතග්ජනයන්ට ගති අනියතයි. කියන්නේ මේක හරියටම නිශ්චිත කරන්න බෑ. මේ චූලසෝතාපන්න යෝගාවචරයෙකුට වගේ හැදෙන්න අනිත් අයට සුගතිගාමී වෙනවා කියන ස්ථිර භාවයක් නැහැ. නමුත් ඉතින් මේක මේ සූත්‍රය අනුව අපට තේරුම් ගන්න පුළුවන් බොහෝ දුරට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කුසල ධර්මයන් දියුණු කරපු කෙනෙකුට මරණින් මතු සුගතිගාමී වෙන්න පුළුවන් වෙනවා කියන එක මේ කියන්නේ බොහෝසෙන් සිද්ධ විය හැකි කාරණයක් කියන එක. එතකොට මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ කියලා අපි තේරුම් ගන්න ඕන. මොකද්ද ශ්‍රද්ධා කියන්නේ? මොකද්ද ශ්‍රද්ධා කියන්නේ? ඔව් සද්ධාතී තථාගතස්ස බෝධින් කියලා සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ ගැන තියෙන බලවත් විශ්වාසය, සිතේ තියෙන ප්‍රසාදය, ඒ වගේම ධර්ම රත්නයේ කෙරෙහි තිබෙන බලවත් විශ්වාසය, සිතේ ප්‍රසාදය, මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන බලවත් විශ්වාසය, චිත්ත ප්‍රසාදය, ඒක ශ්‍රද්ධාවයි. අනේ ශ්‍රද්ධාව හොඳට පුරුදු පුහුණු කරන්නට ඕන. එතකොට ඒ ශ්‍රද්ධාව තමන්ට සුගතිය ගෙන දෙන කාරණයක් වෙනවා. ඊළඟට සීලය. ගිහි පින්වතුන් හැටියට ඉති පන්සිල් පොහොය අටසිල් ආදී ආරක්ෂා කරනවා නම් අන්නේ සිල්වත් ශ්‍රාවකයාට ලැබෙන ආනිසංස අතර සඳහන් කරනවා සිල්වත් ශ්‍රාවකයා සිහි මුලාවටපත්ව කලුරිය කරන්නේ නැහැ. සිහි නොමුලාව කලුරිය කරනවා. ඊළඟට මරණින් මතු සුගතිගාමී වෙනවා කියන එකත් සිල්වත් ශ්‍රාවකයාට අපේක්ෂා කළ හැකි දෙයක්. දුසීල කෙනෙකුට ඒක අපේක්ෂා කරන්න බෑ. සිල්වත් ශ්‍රාවකයාට මරණින් මතු සුගතිගාමී වෙනවායි කියන එක අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේ මජ්ක්‍ධිම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍රයේ ඒක විශේෂයෙන් සඳහන් කරනවා. ඉද්ධති භික්ඛවේ සීලවතෝ චේතෝ පනීදි විසුද්ධත්තා කියලා සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතියකට යන්න ප්‍රාර්ථනා කළොත් ඒක සීලෙහි තියෙන පිරිසිදු බව නිසා ඉෂ්ට වෙන කාරණයක් කියලා. එයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න හේතුවක් තියෙනවා. මොකද්ද? සීලයෙන් ඇති කරගත් පිරිසිදු බව. ඒක නිසා ඒ සූත්‍රෙහි සඳහන් කරනවා සිල්වත් කෙනෙක් මරණින් මතු මනුෂ්‍ය ලෝකයේ උසස් තැනක උපදින්න හෝ නැත්නම් චාතුම් මහරජාගේ තාවතින්සේ යාමාදී අනෙක් දිව්‍ය ලෝකයක උපදින්න සිත පිහිටුවා ගත්තොත් ඒක සිද්ධ වෙනවා. මොකද ඒ සීලෙහි තියෙන විසුද්ධත්වය නිසා කියලා. ඒ වගේම සුතේ කියලා මෙතන අදහස් කරන්නේ ධර්මයේ පිළිබඳ ඇති කරගන්න බහුශ්‍රත භාවය. නිතර බණ දහම් මහලා හොඳට පුරුද්ද තියෙනවා. එහෙම කෙනෙකුට නිතර ධර්මයේ සිහිපත් වෙනවානේ. මැරෙන්න ගියත් ඒක හදිසියේ වෙන්න ගියත් අනිත්‍යයි කියලා සිහි කරගන්න තරම් ශක්තියක් ඇති වෙන්න පුළුවන් නිතර බණ දහම් මහන කෙනෙකුට. අඩුම ගන්න මේ සූත්‍රේ හරි මතක් වෙනවානේ. අන්න ඒකයි ශ්‍රුතේ වටිනාකම. එහෙම අනතුරක් හදිසිය වෙන්න ගියත් මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ මහා නාම සාකිතුමාටත් කියුවානේ මෙන්න මේ කුසල ධර්ම දිනු කරලා තියෙනවා නම් එයාගේ මරණය ලාමක මරණයක් වෙන්නේ නැත පාපී මරණයක් වෙන්නේ නැත කියලා එහෙනම් එතකොට තමන්ට බලවත් ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් පහන් සිතක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් මට අනතුරක් කියන්නේ මේ පරලෝ වාසයෙන් අනතුරක් වෙන්න කාරණයක් නැහැ. මමත් බොහෝ කාලයක් තිස්සේ මෙන්න මේ කියන විදිහේ කුසල ධර්මයන් ගුණ ධර්මයන් දිනු කරලා තියෙන නිසායි කියලා. ඉතින් අන්න ඒ වගේ ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයේ නිතර පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒකත් මරණින් මතු සුගතිගාමී වෙන්න හේතු වෙන කාරණයක් වෙනවා. ඊළඟට ත්‍යාගශීලී බව දානේ පරිත්‍යාගයේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් ඒ ත්‍යාගශීලී බවත් මරණින් මතු සුගතිගාමී වෙන්න හේතු වෙන කාරණයක් වෙනවා. ඊළඟට ප්‍රඥාව. ප්‍රඥාව කියලා කිව්වහම කර්ම කර්මඵල ඇදහිීමේ ප්‍රඥාව හිටන් ළඟට තින් විදර්ශනානුවන ඊළඟට තමයි පිළිහෙට ගන්න පුළුවන්නේ සමත භාවනා වර්ධ පිංතුන්ලාට නම් ඒ සමාධි භාවනාවේදී ඇති වෙන නුවණ. ඊළඟට මාර්ගඵල පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට නම් ලෝකෝත්තර ප්‍රඥාව යනාදී වශයෙන් කර්ම කර්මඵල විශ්වාසයේ හිටන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම දක්වා විවිධාකාරයෙන් ප්‍රඥා විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් ඒ කොයි ආකාරයෙන් නමුත් ප්‍රඥාව දියුණු කර ගන්නවා නම් අන්න ඒකත් මරණින් මතු සුගතිගාමි වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒකෙදි ඊටාම විශේෂයි මේ විදර්ශනා නුවණ ඇති කර ගන්න මහන්සි ගන්නවා නම් ඒ කියන්නේ තමන් නිරන්තරයෙන් මේ සංස්කාර පිළිබඳ කල්පනා කරනවා නුවණින් සිහි කරනවා. ඉතින් මේ සංස්කාර කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවයෙන් වෙනස් වෙන ස්වરૂපයෙන් යුක්ත දේ හේතු නිසා හටගත් දේවල් මේවා තමන්ට ඕන විදිහට පවතින්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා වහා බිඳී යන දේවල් බිඳී යන්නම හැදිලා තියෙන දේවල් මේවා දුකටයි අයිති තමන්ගේ වශයෙන් ගිහි පවත්වන්න පුළුවන් දේවල් නොවේ කියලා නිරන්තරයෙන් මේ විදර්ශනා නුවණ පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට අදිසියකදී අර වගේ අනතුරක් වෙලා මරණේ සිද්ධ වෙන්න ගියත් එයාට ඉක්මනින් අර අනිත්‍ය සංඥාව හෝ දුක්ඛ සංඥාව හෝ අනාත්ම සංඥාව හෝ හිතේ ඉදිරිපත් වෙලා එනවා. ඉතින් අන්න ඒක ඊටාම වැදගත්. මේ සියල්ලෙම ඉතින් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය වැදගත් වෙන වාසේ මේ සියල්ල අතරින් ප්‍රඥාව දිනු කරගෙන තිබුණොත් ඒක ඊටාම වැදගත් වෙන විශේෂයෙන් විදර්ශනා නුවණ. අන්න එහෙම අවස්ථාවකදී එතකොට යාට මේ කලබලයක් ඇති කරගන්න නැතුව විත සමව පවත්වා ගන්න පුළුවන්. එනම් මේ සියලු සංස්කාර අනිත්‍යයි නෙමෙයි කියලා හිත පිහිටුවා ගන්න පුළුවන්. මොකද ඉතින් අර ගොඩාක් දෙනකොට වෙන්නේ දැන් ඔය මහා මගදී අනතුරක් වෙන්නේ ගියාම එකපාර ඇති ගැනීමක් ඇති වෙනවනේ. දැන් වාහනයක යනකොට හදිස්සි එකපාර රියදුරා මේ රද බල විදිහට බ්‍රේක් පාරක් හරි ගැහුවොත් එහෙම කට්ටිය බය වෙලා ගැසෙනවනේ. එතකොට හැප්පෙන්න ගියොත් එහෙම කොච්චර ගැස්සිල්ලක් ඇති වෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේ. බ්‍රේක් පාරකට හිත ගැස්සෙන විදිහ අනුවනේ. ඉතින් අන්න ඒක නිසා දැන් එහෙම අනතුරක් වෙතත් තමන්ට මේ දර්ශනා නුවණ දිනු කරගෙන තියෙනවා නම් නිරන්තරයෙන් පුරුදු පුහුණු කරගත්තු කෙනෙකුට ඒ මොහොතේත් මේ සියලු දේ වහා වෙනස් වෙන සුළුයි. මේවා දුකටයි තියෙන්නේ, මේවා තමන්ටයි තියෙන්නේ කියලා සිහිනුවන පිහිටුවා ගන්න පුළුවන් වේ. ඉතින් අන්න ඒ විදිහට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ කුසල ධර්ම දියුණු කරලා තියෙන කෙනෙකුට එයාගේ මරණින් මතු ජීවිතය ලාමක ජීවිතයක් වෙන්නේ නැහැ. මේ මරණය පාපී මරණයක් ලාමක මරණයක් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. කියන්නේ ඒ අනුව තමයි බලන්න ඕන කෙනෙකුගේ මරණය හොඳ මරණයක් වෙන්නේ කොහොමද, නරක මරණයක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් සමහර කෙනෙක් හිතනවා කරදරයක් නැතුව එකපාර හුස්ම ගියොත් එහෙම ඒක හොඳ මරණයක් කියලා නේ. ඉතින් හිතනවා නින්දේදී මරණයටපත් වුණොත් එහෙම වැඩි කලබලයක් නැතුව ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව මැන්නොත් එහෙම අනේ කිසි කරදරයක් නැතුව මැන්නයි කියලා කියනවා. ඉතින් කෙනෙක් ලෙඩ දුක් හැදිලා බොහොම අමාරුවෙන් දුක් විඳලා මැරෙනොත් එහෙම ඒක ටිකක් බොහොම කනගාටුදායක මරණයක් හැටියට සලකනවා. ඉතින් දැන් කවුරු හත් කෙනෙක් ශ්‍රද්ධා ශීලාදී ගුණධර්ම දියුණු කර නොගෙන හදිසියේ නින්දෙදි මරණයටපත් වෙන්නත් පුළුවන්. මේ මිනිස්සු නින්දෙදි කාටවත් නොදැනෙන්න කරදරයක් නැතුව මරණයටපත් වෙලා නිරේත නංගි ඒ මරණය හොඳ මරණයක් වෙනවා. ඒ මරණය හොඳ මරණයක් වෙන්නේ නැහැ. ඊළඟට මැරිලා ගියේ තිරිසංගපායට නම් ඒකත් හොඳ මරණයක් වෙන්නේ නැහැ. මැරිලා ගියේ ප්‍රේතපායට නම් ඒකත් හොඳ මරණයක් වෙන්නේ නැහැ. දැන් දවසක් මෙහි පැමිණි විශේෂඥ වෛද්‍යවරියක් සඳහන් කළා. ඒ වෛද්‍යතුමිය උපදේශයක් දීලා තියෙනවා තමන්ගේ ඥාති වෙන තවත් වෛද්‍යවරයෙකුට. මේ මරණාසන්න වෙලාවට මොකද්ද මන්ද කිව්වා, ඉන්ජෙක්ෂන් එකක් ගහන්න දෙයි කියලා උපදෙස් දීලා තියෙනවා. මොකද ඉන්ජෙක්ෂන් එකේ බලෙන් හිත කලබල වෙන එක අඩු වෙනවායි කියලා. හරි. දැන් ওই ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න පුළුවන් තැනක මැරුණොත් නේ ඕක වෙන්නේ. දැන් යා හිතාගෙන ඉන්නේ මම එහෙම ඉතින් ওই ධර්මයේ පිළිබඳ භාවනා කරනවාද, බණ පොත්ක්වත් බලනවාද, පොත් නම් කියවන එක බණ පොත් නම් එහෙම කියවල පුරුද්දක් නැtei කිව්ව. භාවනා කරන්නේ නැහැ කිව්ව. දැන් අර ඉන්ජෙක්ෂන් එකේ විශ්වාසයෙන් තමයි ඉන්නේ. දැන් මේක මැරෙන වෙලාවට මේක ගහගත්තොත් හරි කියන විශ්වාසය වෙනවන බලන්න මේ. මොකද්ද කියන්නේ වෛද්‍යතුමියක් වුණත් ප්‍රඥාවේ තරම කියන්නේ ඔන්න ඕකයි. ඉතින් දෙයියනේ පොඩ්ඩක් හිතන්න එපා. යෑ ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න පුළුවන් තැන් වල නම් මැරෙන්නේ සමහර නාන කාමරේ මැරෙන්නේ. ඉතින් එතකොට කවුද ඉන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නේ? ඉතින් හදිසියේ පාරක තොටක මැරෙනවා, කවුද ඉන්නේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ? කිය කියාද මරණේ සිද්ධ වෙන්නේ නේ? ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න බැරි වෙච්ච වෙලාවක මැරෙනොත් එහේ මම මේ කල්පනා කළේ ඒ වෛද්‍යතුමියට කොහාටද යන්න සිද්ධ වෙන්නේ කියලා හිතේ. නේ. ඔන්නෝක තමයි මේ ධර්මයේ පැත්තෙන් හිතන්නේ නැතුව මේ බාහිර පැතිවලින් ජීවිතය ගැන හිතුවාම තියෙන අන්තරාය. ඉතින් උහමයට වෙන්නේත් ওই ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න බැරි තැන් වල තමයි මැරෙන්නේ. එහෙමයි. ඒක ධර්මතාවක්. මොකද ඒකට හේතුව හිතන්න ඕන ක්‍රමය අනුව නෙමෙයිනේ හිතන්නේ. ආන්නේ ඒකයි තියෙන්නේ. අතින් අන්න ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේගේ මේ උපදේශය ඉතාම වැදගත් වෙනවා. මෙන්න මේ ටික තමයි ගහ ගන්න ඕනේ. ඉන්ජෙක්ෂන් එකට ඒ ඉන්ජෙක්ෂන් එකේ ශ්‍රද්ධාව තියෙනවා නම්, සීලය තියෙනවා නම්, ශ්‍රුතිය තියෙනවා නම්, ත්‍යාගයේ ප්‍රඥාව තියෙනවා නම් අන්න හරියි. එතකොට පරිලෝකයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕන පැත්ත අන්නේ එකයි. එතකොට අපි මේකට කල් වෙලා ඇතුව සෝදානම් වෙලා තියෙන්න ඕන. මේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙන එකක් ඕන වෙලාවක මේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඊට උමනා වැඩපිළිවෙල සකස් කරගෙන තියෙන්න ඕනේ. එතකොට ඉතින් ওই ඉන්ජෙක්ෂන් හොය හොයා ඉන්න දෙයක් නැහැ. කොයි වෙලාවේ මරණයටපත් උනත් Tamanට බය වෙන කාරණයක් නැහැ කියන එක. අතින් අපිට ඉතින් ඒ තරම් දුරට ඒ කාරණේ ගැන පැහැදිලි කරලා දෙන්න වෙලාවක් උනේ නැහැ. නමුත් ඉතින් අපි උනන්දු කෙරෙව්වා ඉදිරියට බණ දහම් පොතපත කියවන්නේ, භාවනා කරන්න උත්සාහ කිසි උත්සාහයක් හෝ ඇති කරගන්නේ කියලා. ඉතින් අත්ත වශයෙන් හරි කනගාටුදායක දේ කියන්නේ දැන් ඒ අයගේ වයසේ හැටියට ඒගොල්ලන්ට හොඳට වෙලාව තියෙනවා. නැති අය ජීවිතේ මැදි වියත් පහු කරමින් ඉන්න අය වෙලාව තියෙනවා ධර්මයේ පුරුදු පුහුණු කරන්න පහසුකම් තියෙනවා. දැන් සමහර කෙනෙකුට තියෙනවා මේ ශ්‍රද්ධාව ධර්මයේ පුරුදු පුහුණු කරගන්න ඕන කියන ශ්‍රද්ධාව තියෙනවා. නමුත් ඉතින් ඒ අයට තියෙන පෞල් පසුබිම් අනුව සමහරවිට ඉතින් ගෙවල් දොරවල් වල තියෙන යම් යම් අසීරුතා පහසුතා අනුව ඊට නිසි වාතාවරණයක් පරිසරයක් නැහැ. ඇති අර එහෙම කෙනෙකුට හිතේ හරි කනස්සල්ල තියෙනවා, මට මේ තියෙන පසුබිම නිසා මට මේ කටයුත්ත කරගන්න ඇති කියලා. සමහරුන්ට අයේ පැති වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ළමයින්ගේ ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ, ගෙවල් දොරවල් ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ. මේ හොඳට විවේකී තියෙනවා, පහසුව තියෙනවා. අතින් නමුත් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අර ඉන්ජෙක්ෂන් එකේ පිට බලාපොරොත්තු වාසය කරන එක. අතින් ඊළඟට මේ මෑතකදීත් මට දැනගන්න ලැබුණා ඒත් ඒ වගේ කාරණයක්. ඒ කියන්නේ ඉතින් මේ මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම් අනතුරක පවතිනවදයි කියලා දායිකා මාතාවක් දෙවියන් තමන් ස්වාමි පුත්‍රයා වෙනුවෙන් පින් අනුමෝදන් කරලා ඉඳන් කියව ස්වාමි පුත්‍රයාව නිතර සිහිපත් වෙනවා, නිතර ඉතින් හීනෙන් දකිනවා. ඉතින් එයා මැරුණේ ටිකක් අසනීප තත්වයෙන් ඉඳලා මැරෙන වෙලාවෙත් ඉතින් මේ ස්වාමි දියණියයි තමන්ගේ දරුවා ගැනයි තමයි කතා කරමින් ඉඳලා තියෙන්නේ කියලා එකපාර මතක් කළා. මේ හැබැයි මේක හරයක් නම් ඇත්තටත් දැක්කයි කිව්වා. මං හැම ඒ කොහොමද කියලා. ඇත්තෙන් කොහොම හරි අය අලුතෙන් නිවසක් ඉදි කරන්න බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා. මේ දැන් මේ ගේ හදන බලාපොරොත්තුව ඇතුව ඉඳලා තමයි මේ ස්වාමි පුත්‍රයා මේ රෝගාතුර වෙලා මරණයට පත් වෙලා තියෙන්නේ. ඇත්තෙන් මේ අලුත් නිවසේ මේ පදිංචි වෙන්න හරි ආසාවක් තිබිලා තියෙනවා. ඒ අතරතුරේ මරණයටපත් වෙලා තියෙන්නේ. ඒ නව නිවසේ වැඩ කටයුතු කරගන්න හම්බුන්නේ නැහැ. දැන් මේ ස්වාමි දියණිය තමයි කොහොම හරි ස්වාමි පුත්‍රයාගේ අභාවයෙන් පස්සේ ගෙදර ඉතුරු වැඩ ටික කරන්න ඉදිරිපත් වුනේ. කොහොම හරි වහලෙ ගහන දවසේ මේ අද කියන්නේ පහන් අන්දර මල් පැලක් එහෙම හදලා පහන් පත්තු කරලා වහලෙ ගහනකොට මේ ස්වාමි දියණියට යාගේ පිටිපස්සෙන් සද්දයක් ඇහිලා තියෙනවා. පිටිපස්සෙන් හැල්ලා බලනකොට අර මල්පැල ළඟ මියගේ ස්වාමි පුත්‍රයා හිටගෙන ඉන්නවා. මෙයන් මෙයාට පේනවා. අතින් වහල දිහා බලාගෙන ඉන්නවා. සෑහෙන වෙලාවක් ඉන්නවා. දැක්කයි කියලා ඉතින් අඬන්නත් පටන් ගත්ත හිතේ කනගාටුව නිසා. ඉතින් මම ඉතින් වැඩිම කුක් කියන්න ගියේ නැහැ. මම කිව්වා ඉතින් හොඳයි හොඳයි කෝකටත් හොඳයි ඉතින් මේ පෑන් වඩලා පින් අනුමෝදන් කරමුකෝ. ඉතින් එතකොට කොහෙ හිටියත් කාර්යයක් නැහැ නේ කියලා. අතින් මේ මොකද කියන්නේ? ඉතින් කනගාටු වෙන්න දෙයක් නැහැ. ස්වාමි පුත්‍රයා ගෙදර ඉන්නවා. ඉතින් උන් ඕකයි වෙලා තියෙන්නේ. මේ මොකද කියන්නේ? දැන් අර මරණයටපත් වෙන මොහොතෙත් කියන්නේ අසනීප තත්ත්වයේ වැඩි වෙලා රෝහල් ගත කරන්න එකගෙන යනකොට ඒ රෝහලට ගෙන ගිය වාහනේදී තමයි මරණය සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේදීත් මේ කතා කරමින් ඉඳලා තියෙන්නේ භාර්යාව ගැන, දරුවා ගැන, ඔන්නවා තමයි කල්පනා කරමින් ඉඳලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක ගැන තමයි මේ අහන්නේ මහා නාම සාක්‍යතුමා. එහෙම වෙලාවට බුදුරජාණන් වහන්සේ සිහි නොවුනොත්, ධර්මයේ සිහි නොවුනොත්, සංඝරත්නයේ සිහි නොවුනොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්න ඒක නිසා අපි පුරුදු පුහුණු කරගෙන තියෙන්න ඕන කල් වෙලා ඇතුව මෙන්න මේ කියන කුසල ධර්ම. එහෙම හදිසි අවස්ථාවක් ආවොත් එහෙම සෙනෙහකින් අනිත් බාහිර දේවල් ඔක්කොම අතහැල්ල දාලාහක් කියලා කුසල ධර්මයකට හිත පිහිටුවා ගන්න පුළුවන් ශක්තිය අපි තුල ඇති කරගෙන තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්තම් මේ පුතග්ජනින්ගේ ජීවිතවල ওই විදිහේ විශාල අන්තරායක් තියෙනවා මේ පරලෝ වාසීන්. ඕක ඉතින් ගිහි පැවිදි කියලා නැහැ, දෙගොල්ලන්ටම සාධාරණ තත්ත්වයේ දෙයක්. අතින් මේ ඒක නිසා ඒ දෙපිරිස මේ පැත්තෙන් හරි පරිස්සම් වෙන්න ඕන. තම තමන්ගේ හිතේ තියෙන ශ්‍රද්ධාව පිළිබඳ, සීලය පිළිබඳ, ත්‍යාගය පිළිබඳ, මොකද කියන්නේ, ශ්‍රුතේ පිළිබඳ, ප්‍රඥාව ගැන අවංක වෙ කියන්නේ මේ නිකන් අනුන් සතුටු කරන්න නෙමෙයි. තම තමන්ගේ සිත්වල තියෙන මේ ශ්‍රද්ධාව, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කොච්චර දුරකට මේවා වැඩිලා තියෙනවද, ඒවා ගැන තමන්ට කොච්චර දුරකට සෑහීමකටපත් විය හැකිදයි කියලා තමන්ම තමන් ගැන නිතර සොයා බලන්න ඕන. මගේ මේ තියෙන ශ්‍රද්ධාව ප්‍රමාණවත්ද? හදිසිය මැරුණොත් එහෙම සුගතියකට යන්නවත් පුළුවන්. නිවන් දකින්න කෙසේ වෙතත් ඊට ඉසල සුගතියකටවත් යන්න තරමට ශ්‍රද්ධාව බලවත් තියෙන්නේ කෙනෙක්. මගේ මේ තියෙන සීලය සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ඊළඟට මගේ මේ තියෙන බහුශෘත භාවයේ සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ත්‍යාගශීලී බව සුගතියකට යන්න තරම්වත් ප්‍රමාණවත්ද? ප්‍රඥාව සුගතියට යන්නවත් ප්‍රමාණවත්ද කියලා නිතර නුවණින් සැලකීමේ යෙදෙන්න ඕන. අන්න ඒ කුසල ධර්ම ගැන ඉතින් Tamanට යම් කිසි තරමකට හරි සෑහීමකට පත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඒක ඉතින් වටිනවා. හැබැයි ඉතින් මේ සෑහීම කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කුසල ධර්මයන් පිළිබඳ මේ ස්වල්ප දුරකින් සෑහීමකට පත් වෙන්න එපයි කියන. එතන ස්වල්ප දුරකින් කියන්නේ ඔය ඉතින් ඉඳ හිට පොයකට සීල දවසක් දෙක මේ කියන්නේ අවුරුද්දකට දවස් කීපයක් අඩකින් සමාදන් වෙලා ඉඳලා ඉතින් ඔහොම නිකන් මේක මේ ඉතින් මම දවසක් හරි සීල් සමාදන් වෙලා තියෙනවනේ, දවස් දෙක තුනක් හරි සීල් සමාදන් වෙලා තියෙනවනේ, ඔය දවස් දෙකක් හරි ඩිංගක් භාවනා කරලා තියෙනවනේ, එහෙම කියලා සෑහීමකටපත් වීම සුදුසු නැහැ. ඉතින් මොකද ඒ කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාළේ දැන් දේවදත්ත තෙරුන් සම්බන්ධයෙන් ගන්නකොට දේවදත්ත තෙරුණුත් පැවිදි වෙලා මුල් වස් කාලේ ලෞකික අභිඥා උපදවාගත්තු කෙනෙක්. අහසින් යන්න පවා පුළුවන්ව තිබිච්ච කෙනෙක්. දැන් බලන්නකෝ අපි අතර ඉන්න එහෙම කෙනෙක් කියලා නේ. එහෙම කෙනෙක් නේ. ඊළඟට දේවදත්ත තෙරුන්ට පුළුවන්කම තිබුණා අජාතිසත්ත්ව කුමාරයාව පහදවා ගන්න නොයෙක් විදිහේ ප්‍රතිහාරය පවා පාන. අර නයි මල් නයි පද මාලා මල් මාලා දා ගන්න වගේ සර්ප වැල් ඇඟ පුරාම පටලවාගෙන ගිහිල්ලා කියලා අජාතිසත්ත්ව කුමාරයා ජොඩොක්කුවේ පහල වුණානේ. එහෙම දෙයක් අපට කරන්න බෑ. ඉතින් දේවදත්ත තෙරුන්ට ඒ තාක් චිත්ත දියුණුවක් තිබුණා. නමුත් දේවදත්ත තෙරුන් ඒ චිත්ත දියුණුවේ සෑහීමකට පත් වුණා. එතනින් එහා දෙයක් ගැන කල්පනා කළේ නැහැ. ඊට පස්සේ ඒ තරම් ඒක ලෞකික අභිඥා උපදවාගෙන කල්පනා කළා. ඊට පස්සේ කාවද මම පහදවා ගන්න කියලා. කොහොමද මේකෙන් ලාභ සත්කාර උපදවා ගන්න මේ කියන්නේ කොහොමද මමත් මේ අනිත් මහා ශ්‍රාවකීන් වහන්සේලා වගේ ලාභ සත්කාර ලබා ගන්න කියලා. ඊට පස්සේ හිතේ වැඩ කළේ අර තමන්ගේ නිවන් මඟ ඉදිරියට දියුණු කරගන්න එක නෙමේ, ලාභ සත්කාර ලබා ගන්න කොහොමද කියන ඊට අවශ්‍ය දේවල් කල්පනා කළේ. දැන් මේකෙහිඳ තමයි භාගතුන් වහන්සේ වදාළේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවා හරියට අර අරුතුලියක් අවශ්‍ය කෙනෙක් කැලේ අරපු මහා ගහක් ළඟට ගිහිල්ලා කියලා කොලාතු කඩාගෙන යනවා වගේ වැඩක් කියලා. ඒ වගේ තමයි යම් ස්වල්ප දුරකට කුසල ධර්මයන් දියුණු කරගෙන කියලා ඊට පස්සේ ඒක මුල් කරගෙන ලාභ සත්කාර සොයාගෙන යනවා නම් ඒකත් අන්නේ වගේ දෙයක්. කියන්නේ ඒක නිසා අපි කොයි කවුරුත් මේ ස්වල්ප දියුණුවකින් සෑහීමකට පත් වෙන්නේ නරකයි. ඉතින් මම මේ කරගත්තු ටික මට දැන් ඇති කියලා මරණ මොහොත දක්වා කිසි කෙනෙක් සෑහීමකටපත් වෙන්න එපා. අන්නේ ප්‍රභාගතුන් වහන්සේ දේශනා කරන්නේ කුසල ධර්මයන් පිළිබඳ අතෘප්තිකර බවක් තියෙන්න ඕන කොයි තාක් දුරට. නේ? ඔව්, අරහත්ත්වයටපත් වෙනකම් කුසල ධර්මයන් පිළිබඳ සෑහීමක් නොතිබිය යුතුයි. සෝවාන් වුණත් හිතන්න නරකයි මේ ඇති කියලා හිතනවා. ගන්නවන මේකත් මදි ඇත්ත වශයෙන්ම කියලා. සකදාගාමී වුණත් හිතන්න ඕන මේකත් මදි ඇත්ත වශයෙන්ම. රහත් වෙච්ච දවසට තමයි දන්නේ දැන් නම් ඇති කියලා. මොකද එතනින් එහාට වෙන කරන්න දෙයක් නැති නිසා. ඒක නිසා මතක තියාගන්න ඒ තාක්කල් සෑහීමකටපත් වෙන්න එපා මේ කරගත්තු ටික ඇති කියලා. කියන්නේ එහෙම කෙනෙකුට තමයි තව තවත් ශ්‍රද්ධාව, සීලය, ධර්මයේ පිළිබඳ ශ්‍රුතියේ ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් කාරණේ තමයි ඒකෙදී දැන් මේ නිවන් මඟ සපුරා ගැනීමෙහිදී ඒක ඉතාම අවංකව සීරුවෙන් කළ යුතු දෙයක්. මොකද ඒකට හේතුව දැන් සමහර යෝගීන් අදිමානයට පත් වෙනවා ගිහි පැවිදි දෙකොට්ටාසේම අදිමානයට පත් වෙනවායි කියන්නේ. ඉතින් ටිකක් දුර බණ භාවනා කරගෙන යනකොට හිතේ ඇතිවෙන මේ සමාධි මාත්‍රයක් නිසා හෝ එමත් නැත්නම් මේ සාමාන්‍ය තරමේ විදර්ශනා ඥාන වැඩි යෑමක් නිසා සමහර කෙනෙක් මුලාවටපත් වෙනවා, තමන් නොලැබූ ධ්‍යාන මාර්ගඵල ලබා ගත්තයි කියලා. අන්න එහෙම අදිමානයකටපත් වෙන කෙනෙක් ඊට පස්සේ ආර මුලාව නිසා එතනින් එහා තමන්ගේ ගමන් මඟ නිවැරදි කරගන්න පරීක්ෂාකාරී වෙන්නේ නැහෙනි. තේන්නා. එහෙමයි අනතුරකටපත් වෙන්න පුළුවන්. ඉතින් එහෙම සිද්ධියක් ගැනත් මට ආරංචි වුණා මේ දැනට පාදයකට ඉස්සෙල්ලකින් ඔය භාවනා පුහුණුව සම්බන්ධයෙන් කීර්තිමත් ආචාර්යවරයෙක් සිටිය භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමින් වහන්සේ එහෙම ප්‍රකාශ කළාද කියනවම දන්නේ නැති සමහරුන්ගේ අදහසක් තිබුණා මේ ඒ ස්වාමින් වහන්සේ අරහත්වයට පත්වෙච්ච කෙනෙක් කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ අපවත් වුණායින් පස්සේ ආදාහනය කළ භස්මාවශේෂ ලබාගෙන චෛත්‍යයකුත් හදා තියෙනවා. ඉතින් මම දැක්කේ නැහැ. නමුත් දැක කෙනෙක් ඉන්නම් කිය ඒ චෛත්‍යයේ යට ගහලා තියෙනවා කියලා මේ අසුවල් රහතන් වහන්සේගේ චෛත්‍යය කියලා. ඔන්න කිව්වනේ. මම නම් දන්නේ ඔන්න කිව්වා. ඇත්තේ. මේ මෑතකදී මෙහි දැන් වැඩම කළ ස්වාමින් වහන්සේ නමක් සඳහන් කළා. ඒ ස්වාමින් වහන්සේ තමයි ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේට අන්තිම කාලේ උපස්ථාන කරගෙන ඉඳලා තියෙන්නේ. එතකොට පැවිදි වෙන්න ඉස්සෙල්ලා දැන් මම විස්තරේ කියපු ස්වාමින් වහන්සේ අර අපවත් වෙච්ච ස්වාමින් වහන්සේට උපස්ථාන කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් මම එහුව ස්වාමින් වහන්සේ අසනීප වෙලා නේද අපවත් වුනේ කියලා. ඔව් ස්වාමින් වහන්සේ අන්තිම කාලේ ගොඩක් අසනීප වෙලා හිටියා, ලෙඩ ඇඳී හිටියා. මමයි ඒ කාලේ ගොඩක් ළඟ ඉඳගෙන උපස්ථාන කළේ. ඉතින් ඒ කාලේ වෙනකොට ස්වාමින් වහන්සේගේ හිත ගොඩක් වෙනස් වෙලා තිබුණේ. මට කිව්වා උමතු තත්ත්වයක් වගේ තිබුණයි කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ තවත් පාසක මහත්මයෙක් හිටියා, ගොඩක් සමාධි භාවනාදී දියුණු කරගෙන. ඒ පාසක මහත්මයාට ඒ තමන්ගේ චිත්ත බලයෙන් යම් යම් අවස්ථාවල්වල ඔය අමනුෂ්‍යයන් ආදීන් පේන. මේ උපාසක මහත්මයා අර ස්ථානෙට ගියපු වෙලාවේදී අර චෛත්‍යයක් ගහලා තියෙනවා කියවනේ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේ අමනුෂ්‍යෙක් වෙලා ඒ ස්ථානෙ ඉන්න මේ පාසික මහත්මයා දැකලා තියෙනවා. ඊට පස්සේ මේ එතන ඉන්න පිරිස් වලට කියලා තියෙනවා මේ රහතන් වහන්සේ නමක් කියලා ගහලා කී තිබ්බට මේ මෙයා ඉන්නවා මෙතන මේ අමනුෂ්‍යෙක් කියලා කිව්වා. ඕන කෙනෙක් ගෙනලා බලවන්නේ කිව්වනේ මට නම් ඒ තේන හින්දා මම මේ කියන්නේ කිව්වා. ඉතින් ඒ ඔය කතාව මම කිව්වේ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට අගෞරවයක නෙවෙයි. ඉතින් සත්‍ය తත්වයේ ඒකනම් ඔන්න බලන්නකෝ ඒක තියෙන අනතුර කියන්නේ ඒක සත්‍ය తත්වයේ ඒකනම් ඉතින් මේ පැවිදි වෙලා හිටපු කෙනෙක් ඉතින් බණ භාවනාත් කරපු කෙනෙක් අන්න අර ප්‍රශ්නේ උනේ මොකද තමන් දියුණු කරගත්ත කුසල ධර්මයන් ඒවා නිසි පමණකට වැඩිලා ඒවා නියම අධිගමයක් ලැබෙන්න ඉස්සෙල්ලා තමන් ඒක ගැන අධිතක්සේරුවකට පත්වීම නිසා මොකද වුනේ ගමන් මග ඇහිරි ගියා. ඔන්න ඕකයි අපි තේරුම් ගත්තේ. අපි ඉගෙන ගන්න ඕන පාඩම ඔන්න ඕකයි. තේන්නා. ඉතින් ওই තැන්වල ගැන අපි හරිය පරිස්සම් වෙන්න ඕන නැත. තේන්නා. එතකොට සමාධි මාත්‍රයකින් අපි ඒක අපි ලකුණු දාගන්න යන්න හොඳ නැහැ. සාමාන්‍ය ධර්මයේ විදර්ශනා ඥානයකින් අපි තමන්ට ලකුණු දාගන්න යන්න හොඳ නැහැ. يعني ඒකෙන් පේනවා මේ අහසින් යන්න පුළුවන් වුණත් තමන්ට ලකුණු දාගන්න යන්න හොඳ නැහැ, බිමට වැටෙන්න පුළුවන් නිසා. කියන්නේ ඒකෙත් ඉතින් තමන් දියුණු කරගන්න ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ගැන අවංකවම බලන්න ඕන මේවා මේ කොච්චර දුරකට දියුණු වෙලා තියෙනවද, තමන් අවංකව තමන් සඳහාද මේ ಗುಣධර්ම දියුණු කරගන්න කියලා. ඉතින් අන්න ඒක නිසා තමයි අර අපි පොහේ දවසේ ශ්‍රවණය කළේ මේ අනුරුද්ධ සූත්‍රයේ. අනුරුද්ධ සූත්‍රයේ සඳහන්නේ මුලටම අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චසය කියලා මේ ධර්මයේ අල්පේච්ඡයාටයි. ඒ කියන්නේ තමන්ගේ තියෙන ගුණත් සංගවා ගන්න කැමති කෙනාටයි, නැතුව ගුණ ප්‍රකට කරන්න මහත් කැමැත්තක් තියෙන කෙනාට නොවේ කියලා කිව්වනේ. ඉතින් අන්නේ ඒක විශේෂ ඒක මුලටම භාවිතුන් වහන්සේ සඳහන් කළේ ඔන්න ඔය කාරණේ නිසා. තේරෙනවා. ඒක නිසා ඉතින් තම තමන් බලන්න ඕන තමන් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා තුල කතරම් දුරකට ඉන්නවද කියලා. ඉතින් ඒක නිසා කොයි වෙලාවකවත් සෑහීමකටපත් වෙන්න එපා. මරණ මංචකයේ දක්වාම තව තවත් ශ්‍රද්ධාව දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න, සීලේ, ශ්‍රුතේ, ත්‍යාගයේ, ප්‍රඥාව දියුණු කරගන්න අදිෂ්ඨාන කරගන්න. එතකොට ඒ තුළින් අපට විශ්වාසය තියන්න පුළුවන් බුද්ධ වචනය පිළිබඳව, ලාමක මරණයක් පාපී මරණයක් සිදු වෙන්නේ නැහැ කියන එක. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණි මහා නාම ශාක්‍යතුමා නැවතත් වතාවකදී ওই ප්‍රශ්නේම භාග්‍යතුන් වහන්සේට යොමු කරලා තියෙනවා. නැවත වතාවක් මේ ගැනම අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහලා භික්ෂුන් වහන්සේ නමකගෙන් බණ අහලා අර කලබලකාරී කපිලවස්තු නුවරට ප්‍රවිෂ්ඨ වෙනකොට මේ තුනුරුවන් පිළිබඳ සිහි මුලා වෙලා ගිය වෙලාවක හදිසිය මරණයට පත් වුනොත් මොකද්ද මට වෙන්නේ, මගේ මරණින් පසු ජීවිතේ කොහොම එකක් වෙයිද කියලා නැවත වතාවක ප්‍රශ්න කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ නැවතත් වදාරනවා මහා නාම ශාක්‍යතුමාට, මාභායි මහා නාම, මාභායි මහා නාම, අපාපකන්තේ මරණම් භවිස්සති, අපාපිකා කාලකිරියා, චතුහි කෝ මහා නාම ධම්මේහි සමන්නාගතු අරිය ශාවකෝ නිබ්බාන නින්නෝ හෝති, නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්භාරෝ. මහා නාම භය වෙන්න එපා, මහා නාම භය වෙන්න එපා, මහා නාම ඔබගේ මරණේ ලාමක මරණයක් වෙන්නේ නැහැ, පාපී මරණයක් වෙන්නේ නැහැ. මහා නාම ධර්ම හතරකින් යුක්ත වෙන ආර්ය ශ්‍රාවකයා නිවනට නැඹුරු වෙච්ච කෙනෙක්, නිවනට බර වෙච්ච කෙනෙක්, නිවන දිසටයි හැරිලා හිටින්නේ. මොනවද ඒ ධර්ම හතර? මෙහි ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ වගේම ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වෙනවා. ඒ වගේම අරියකාන්ත සීලයෙන් යුක්ත වෙනවා. මෙන්න මේ සෝතාපට්ටි අංග හතරින් යුක්ත වෙනවා නම් ඒ ශ්‍රාවකයා නිවන දෙසටයි නැඹුරු වෙලා තියෙන්නේ, නිවන දෙසටයි බර වෙලා සිටින්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ උපමාවක් වදාන මේක හරියට මෙන්න මෙහෙමයි. දැන් ගහක් තියෙනවා, ඒ ගහ මේ ගහ නැගිනහිර දෙසට තමයි බර වෙලා තියෙන්නේ. ගහ නැගිනහිර පැත්තට නැමිලා තියෙන ගහ. භාග්‍යතුන් වහන්සේ අහනවා මේ නැගිනහිර දෙසට නැඹුරු වෙලා බර වෙලා තියෙන ගහ කවුරු හරි පොරවක් අරගෙන ඇවිල්ලා ගහ මුලින් කපලා දැම්මොත් එහෙම කොයි පැත්තටද මේ ගහ වැටෙන්නේ? වහන්න නැගිනහිරටයි වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් මේ සෝතාපට්ටි අංග හතර ඇති කරගෙන තියෙනවා නම් ඒකාන්තයෙන් එයා නිවන දෙසට නැඹුරු වෙලා සිටින කෙනෙක්, නිවන දෙසට බර වෙලා සිටින කෙනෙක්. ඉතින් එයා හදිසියේ මරණයට පත් වුණොත් කොහාටද වැටෙන්නේ? පල්ලෙහාට නෙමෙයි, ඉහළට සුගතිගාමි වෙන. අන්න ඒ වගේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අතින් දැන් මේ මහා නාම ශාක්‍යතුමාගේ තිබිච්ච ශ්‍රද්ධාව කියන එක කොච්චර බලවත් ශ්‍රද්ධාවක්ද කියන එකත් පැහැදිලි වෙනවා අනතුරුව සඳහන් වෙන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ කපිලවස්තුයේ නිබ්‍රෝධාරාමයේ වැඩි ඉන්න අවස්ථාවකදී මහා නාම ශාක්‍යතුමත් ගෝධා කියන ශාක්‍යතුමාත් අතර සාකච්ඡාවක් ඇති වුණා. මේ ගෝධා කියන ශාක්‍යතුමා මහා නාම ශාක්‍යතුමා වෙත පැමිණිලා, මහා නාම ශාක්‍යතුමා ගෝධා ශාක්‍යතුමා වෙත පැමිණිලා ප්‍රශ්නයක් ඇහුවා. සෝතාපන්න පුද්ගලයා ගැන කියන්නේ සෝතාපන්න පුද්ගලයා සතර අපායෙන් වැටෙන නියත වශයෙන් ඉතිරි මාර්ගඵල පිහිට කොට ඇති කෙනෙක් කියලානේ. ඉතින් මේ සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච පුද්ගලයා ධර්ම කීයකින් යුක්තද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මහා නාම ශාක්‍යතුමා ගෝධා ශාක්‍යතුමාගෙන් ඇහුවේ. ඒ ගමන ගෝධා ශාක්‍යතුමායකට පිළිතුරු දුන්නා, තීහි ධම්මේ තීහි පාහං මහා නාම ධම්මේහි සමන්නාගතෝ සෝතාපන්නම් පුද්ගලං ආජානාමි අවිනිපාද ධම්මා නියතං සම්බෝධි පරායනම්. දැන් කියවා මහා නාම ශාක්‍යතුමනි සතර අපායෙන් වැටෙන නියත වශයෙන් ඉතිරි මාර්ගඵල පිහිට කොට ඇති ආර්ය ශ්‍රාවකයා අං ධර්මතා තුනකින් යුක්ත වෙන්නේ. මොනවාද ඒ ධර්ම තුන? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි. මෙන්න මේ කියන ධර්ම තුනෙන් තමයි යුක්ත වෙන්නේ කියලා කියුවා. ඊළඟට එහෙම කියලා මේ ගෝධා ශාක්‍යතුමා මහා නාම ශාක්‍යතුමාගෙන් අහනවා, මේ හොඳයි මහා නාම සතර අපායෙන් වැපෙන නියත වාසයෙන් සම්බෝධිය පිහිට කොට ඇති ඉන්න සෝතාපන්න ශ්‍රාවකයා ධර්ම කීයකින් යුක්ත වෙනවා කියලා ඔබ කියන්නේ කියලා ඇහුවා. ඉතින් මේ වෙලාවේදී මහා නාම ශාක්‍යතුමා පිළිතුරු දුන්නා, ගෝධ සෝතාපන්න ශ්‍රාවකයා ධර්ම හතරකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්තයි, වගේම අරිය කාන්ත සීලයෙන් යුක්තයි. මෙන්න මේ ධර්ම හතරෙන් යුක්තයි කියලා. ඉතින් ඒ ගමන මේ ගෝධා ශාක්‍යතුමා ඉඳන් කිව්වා, එයා එක පාරම අර මහා නාම ශාක්‍යතුමාගේ පිළිතුර පිළිගන්ඩ සතුටු වුණේ නැහැ. ඉතින් ඒකෙහිඳ ගෝධා ශාක්‍යතුමා ඉඳන් කිව්වා, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න, අපි ඕක ගැන බුදුරජාණන් වහන්සේගෙන් මහමුක බලන්න. බුදුරජාණන් වහන්සේනේ දන්නේ ඕක හරියටම සෝතාපන්න පුද්ගලයා අංග තුනකින් යුක්තද නැත්නම් අංග හතරකින් යුක්තද කියන එක. ඒ නිසා අපි යම්කු භාගතුන් වහන්සේ වෙත ගිහිල්ලා භාගතුන් වහන්සේගෙන්ම ඕක අහගන්නකෝ කියලා දැන් මේ දෙන්න ගියා. බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනමාන කරලා පැත්තකින් අසුන් අරගෙන මහා නාම ශාක්‍යතුමා ගෝධා ශාක්‍යතුමාට මෙසේ භාගතුන් වහන්සේට මේ කතා ප්‍රවෘත්තිය ප්‍රකාශ කර හිටියා. මේ ස්වාමීනි, අපි අතර මෙන්න මෙහෙම සාකච්ඡාවක් වුණා කියලා ඉතින් ඔය කතන්දරේ කිව්වා. මේ ගෝධා ශාක්‍යතුමා කියනවා සෝතාපන්න පුද්ගලයා ධර්ම තුනකින් යුක්ත වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන්, ධර්ම රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන්, ආරි සංඝ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් කියලා. ඉතින් මම මේක හතරක් කියලා කිව්වයි, අරියකාන්ත සීලයක් තියෙන්න ඕන කියලා කිව්වයි. ඉතින් මේ ගෝධා ශාක්‍යතුමා කිව්වා, ඉතින් අපි බුදුරජාණන් වහන්සේගෙන් මේක අහගමු, භාගතුන් වහන්සේනේ මේක දන්නේ හරියට කියලා. ඉතින් ඒකයි අපි ආවේ කියලා. එහෙම කියලා භාගතුන් වහන්සේගෙන් පිළිතුර ලැබෙන්න ඉස්සෙල්ලා මේ මහා නාම ශාක්‍යතුමා ඉඳන් කියනවා, ස්වාමීනි මම භාගතුන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදී සිටින බව දරාගන්න. කොහොම පැහැදීමකින්ද ස්වාමීනි හිතන්න මොකක් හරි ගැටලුවක් මතු වෙනවයි කියලා, ධර්ම කාරණයක් මුල් කරගෙන දැන් මෙන්න මේ ප්‍රශ්නෙම මුල් කරගෙන. ඉතින් යම් විදිහකින් සාරිපුත්ත මොග්ගල්ලානාදී මේ අග්‍රස්ථාවකීන් වහන්සේලාත් ඇතුළත් කොට ඇති මුළු මහත් මහා සංඝ රත්නයමත් එක පැත්තක් ගන්නවා. කොහොම වික්ෂුන් වහන්සේලා කියා හිටනව නෑ නෑ, සෝතාපත්තියංග තුනයි බෝධ ශාක්‍යතුමා කතාව හරි කියලා. ඉතින් කියනවා ඒ වුණත් භාගිතුන් වහන්සේ දරා ගන්න මම ඉන්නේ භාගිතුන් වහන්සේගේ පැත්තේ කියලා. භාගිතුන් වහන්සේ කියන වචනේ හිතන මම ඉන්නේ කියලා. ඊළඟට කියනවා ඉතින් මට ඒ වගේ ප්‍රසාදයක් තියෙනවා. මේ කාරණේ සම්බන්ධයෙන් හෝ වෙනත් කාරණයක් සම්බන්ධයෙන් මම මතභේදයක් ඇති වෙච්චාම මේ සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලාදී කොට ඇති භික්ෂු සංඝයා පමණක් නොවේ, ප්‍රජාපති මහදරණින් වහන්සේ ආදී කොට ඇති භික්ෂුණී සංඝයාත් එක පැත්තක් ගන්න. ඔක්කොම කියනවා භික්ෂු සංඝයයි භික්ෂුණී සංඝයයි ඔක්කොම කියනවා සෝතාපත්තියංග තුනයි කියලා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ මේක හතරක් කියනවා, මම ඉන්නේ භාගතුන් වහන්සේ පැත්තේ. ඊළඟට කියනවා ස්වාමීනි එපමණක් නෙවෙයි භික්ෂු සංඝයයි භික්ෂුණී සංඝයයි උපාසක පිරිසත් එකට එක්කාසු වෙලා උපාසක පිරිසත් එක පැත්තක් ගන්න. නමුත් මම ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා. උපාසක පිරිස විතරක් නෙවෙයි උපාසිකාවොත් ඒකටම එකතු වෙලා දැන් සිව්වණක් පිරිසම එක පැත්තක්. භාග්‍යතුන් වහන්සේ එක පැත්තක්. සිව්වණක් පිරිසම කියන සෝපත් සෝතාපත්තියංග තුනේ කියලා. භාග්‍යතුන් වහන්සේ හතරේ කියනවා මම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ කියලා කියනවා. මම ඒ වගේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයකින් යුක්ත වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ වගේ ප්‍රසාදයකින් මම යුක්ත වෙනවා කියලා දරා ගන්නවා සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේට කියා හිටියා. ඒ ප්‍රමණකින් අතර වුණා. ඊට පස්සේ මේ උපාසකතුමා ඉඳන් කියනවා භික්ෂු සංඝයායි භික්ෂුණී සංඝයායි උපාසක උපාසිකාවෝ විතරක් නෙමෙයි මාරයා බ්‍රහ්මයා සහිත සදේවක ලෝකයා මේක පැත්තක් ගන්නවා. අනිත් පැත්තට ඉන්නේ භාග්‍යතුන් වහන්සේ විතරක් නම් මම ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මා තුළ එබඳු ප්‍රසාදයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දරාගන්නේ කියලා කිව්වා. ඉතින් දැන් එහෙම කිව්වයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න උත්තර දුන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ගෝදා ශාක්‍යතුමාගෙන් ඇවිත්ින් දැන් මහානාම ශාක්‍යතුමාට මොකද්ද ඔබට කියන්න තියෙන්නේ කියලා. දැන් එතුමාට ඒ ගමන ප්‍රශ්නේ තේරුණා. ඉතින් තවදුරටත් මේක ගැන කතා කරන්න වැඩක් නැතේ කියලා ඉඳන් කිව්වා. ඉතින් දැන් නම් වෙන කියන්න දෙයක් නැහැ. යාට ඉතින් යහපතක්ම කියනවා මිසක් වෙන කීව යුත්තක් නැතේ කියලා. ඒක ගැන අටකතාවෙහි සඳහන් කරනවා මේ ආර්ය ශ්‍රාවකයෙකු රත්නත්‍රයෙහිම හා සමාන ප්‍රසාදයකින් ඉන්නවා මිසක් ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විතරක් ප්‍රසාදයක් ඇති කරගෙන දැන් සංඝයා තනි පැත්තෙනේ. එහෙම ආර්ය ශ්‍රාවකයෙකු තුළ වෙනසක් ඇති වෙනවාද කියලා දැන් කලිනොත් සඳහන් කළා නිතුණු රුවන් කෙරෙහි හා සමාන ප්‍රසාදයක් තියෙන්නේ කියලා. ඉතින් අටකතාවෙහි සඳහන් කරනවා මේ එහෙම මේ මොකද කියන්නේ මේක මේ කතාවට කියපු එකක් මිසක් මේ සැබවින් එහෙම එකක් වෙන්නේ නැහැ. මේක මේ කතාවට කිව්වේ මේ මොකද බුදුරජාණන් වහන්සේනේ සර්වඥතා ඥානයෙන් යුක්ත වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කෙරෙහි මේ මහානාම ශාක්‍යතුමාට එතරම් බලවත් ප්‍රසාදයක් තියෙන නිසා තමයි එහෙම කිව්වේ. මොකද භික්ෂු සංඝයාවත් භික්ෂුණී සංඝයාවත් මේ සර්වඥතා ඥානයෙන් යුක්තයි නෙමෙයිනේ. තේරුණාද? ඒක නිසා මේ භික්ෂු සංඝයා හෝ භික්ෂුණී සංඝයා හෝ යමක් කියනකොට නොදැන කියන්න පුළුවන්, වරදවා කියන්න පුළුවන්, කාරණේ වරදවා තේරුම් අරන් කියන්න පුළුවන්. නමුත් ශාස්ත්‍රෝන් වහන්සේගේ එහෙම එකක් නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේ යමක් වරදවා කියනවා හෝ නොදැන කියනවා හෝ අවබෝධ නොකොට කියනවා කියලා එකක් නැහැ. දැන් ඒකයි මහානාම ශාක්‍යතුමා කිව්වේ. ඒකෙන් දා මහානාම ශාක්‍යතුමා හැම වෙලෙම ගන්නෙ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා. අතින් මේ අන්නේකයි භාගිතුන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්‍රසාදයක් තියෙනවා කියලා මෙතුමා සඳහන් කළේ. ඉතින් ඔන්න ඕක අද කාලේ ඉන්න බොහෝ දෙනෙකුට හරි වටින කතාවක්. මොකද මේ මෑතකදී අපට කියවන්න ලැබුණා මේ පරිවර්තන පොතක්, මේ බණ පොතක් සිංහලට පෙරලා තියෙනවා. ඒකේ පරිවර්තක කියනවා දැන් මේ බණ පොතේ තියෙන පිටරට හිටපු වික්ෂුන් වහන්සේ නමක් භාවනා ගැන තමන්ගේ වචනයෙන් මේ කියාපු දේවා. ඒවා ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් පටිගත කරලා තිබිලා ඒ ඉංග්‍රීසි පොත මේ ලේඛකයා සිංහලට පෙරලා තියෙනවා. ඉතින් මේ ලේඛකයා සඳහන් කරනවා ඉතින් මේ දේශක භික්ෂුන් වහන්සේගේ තියෙන විශේෂය නම් මේ බුදුබණ සාම්ප්‍රදායික විදිහට නොකියා තමන්ගේ දේ හැටියට කීමයි කියන එක තමයි මේකේ විශේෂත්වය කියන්නේ. එතකොට දැන් ඒ ලේඛකයා ඉන්නේ කොයි පැත්තේද? ඈ? කොයි පැත්තේද? ඈ? අන්නේ කතාව. එයා ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නෙමෙයි. මොකද මේ සාම්ප්‍රදායික ධර්මයේ කියලා කියන එක අපි හදාපු එකක් නෙමෙයි. ඒකෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව පුරාණයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා සංගායනාවලට නම් වෙලා එහෙම අතින් අත ඇවිල්ලා ලේඛනාරූඪ වෙච්ච ථේරවාද ධර්මයේ තමයි තින් අපිට මේ ථේරවාද ත්‍රිපිටකයේ හිතියේ. ඒක අපි කවුරුවත් හදාපු එකක් නෙමෙයි. ඉතින් කවුරු හරි ඒක සාම්ප්‍රදායික බණේ ඊට වඩා වෙනස් ආකාරයකින් මේක කියනවායි කියලා කිව්වොත් අනේ ඒක තමයි. ඒක තමයි වරදින තැන. ඉතින් අන්න ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මේ අද කාලේ බණ දියන කියන බොහෝ දෙනෙක් එතකොට මේ මහානාම ශාක්‍යතුමා ඉන්න තැන නෙමෙයි ඉන්නේ. ඔන්නෝමයට තමයි ඉතින් මරණයෙන් පස්සේ අර අනේ ඒක තමයි. ඊට පස්සේ තමයි අර පල්ලි කැලේ ප්‍රශ්නේ. දැන් ඒක නිසා මතක තියාගන්න ඕන අපි හැම වෙලේම ඉන්න ඕන මේ මහානාම ශාක්‍යතුමාත් එක්ක. තේරුණා? මහානාම ශාක්‍යතුමා බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නම් අපි සෑම දෙනාම ඉන්නත් ඕන ඒ පැත්තේ. මතක තියාගන්න ඕන. ඉතින් අන්න ඒක නිසා ඒ තරමට අපේ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒක භාගිතුන් වහන්සේ අනවබෝධයකින් නොදැන කියන එකක් නොවේ. ඒක ඉතින් භාගිතුන් වහන්සේ එසේ කිව්වා නම් ඒක ඉතින් එහෙම තමයි කියන ශ්‍රද්ධාවේ පිහිටන්න ඕන. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඒක යුක්තිසහගතද? ඉතින් එහෙම භාගිතුන් වහන්සේ මෙසේ කිව්වයි මෙසේ කිව්වයි කියන හැම එකකටම එහෙම ශ්‍රද්ධාවෙන් එසේ එසේ කියන එක යුක්තිසහගතද කියලා. පෙන්නා. ඒකදී අපිට හිතන්න තියෙන්නේ මේකයි. දැන් බලන්නකෝ, දැන් සාමාන්‍යයෙන් මේ අපි පාසල් යනකොට මේ අපි එකේ දෙකේ පන්ති ඉන්නකොට අපිට මේ මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ නේ. 10 11 12 පන්තිවල උගන්වන දේවල් නේ. ඉතින් අපි එකේ දෙකේ පන්ති ඉඳගෙන 10 11 12 උගන්වන ඒවා ගැන ඒවා ඉතින් එහෙම වෙන්න පුළුවන්ද? ඉතින් මේ එකේ දෙකේ උගන්වන 1 1 2 2 2 4 මේ ටික නේද තියෙන්න ඕන? අර එහෙම විය හැකිද? මෙසේ විය හැකිද කියලා කිව්වොත් ඒක තේරුමක් නැති අවිෂේ කතාවක් වෙනවා. එතන ඒ වගේ සර්වඥයන් වහන්සේගේ ලෝක ධාතුව පිළිබඳව යමක් අවබෝධ කරලා ඒ අවබෝධයෙන් යුක්තව දේශනා කළා නම් ඒක පුතග්ජන කෙනෙකුට කෙසේද මෙසේද කියලාවත් හිතා ගන්න බැරි තරම් දෙයක් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ත්‍රිපිටක බුද්ධ වචනේ තුල යමක් මෙසේයි කියලා වදාලා නම් ඒකේ පරිද්දෙන් ශ්‍රද්ධාවෙන් පිළිထා ඒ පක්ෂයේ පිළිထා සිටීම. ඉතින් අන්න එහෙම වුණොත් අපට මේ මහා නාම ශාක්‍යතුමා වගේ යම් දවසක මේ සෝතාපට්ඨානය ඇති කරගෙන ඊටත් වඩා දියුණු කරගතිය යුතු කුසල ධර්ම සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නට පුළුවන් වෙනවා ඇති. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී ජනිත කරගත් ගුණී සම්පත්තිය මේ සෑම දිනාටම තව තවත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වර්ධනය කරගෙන සෝතාපට්ඨානය දියුණු කරගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න දහම් ගැට කියනවා නම් විමසන්න පුළුවනි. දහිනං අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තිසරණ පංචශීලයේ පිහිටා භාවනා කිරීමෙන් තුනුරුවන් වන්දනා කිරීමෙන් ධර්මශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය චේතනා සමුදායක් ඒ මොහොතේ මැතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. අනිත්‍ය වූ පුණ්‍ය චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් සන්තානෙ පෙළෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වූ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වසඟේ හිම පවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි. ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වෙත්වා වාසනා වෙත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තියෙන් ඉන්ද්‍රෝපේන්ද්‍ර ආදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් දානුමෝදන් ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං නමින් ජන්මාන්තරගතු ඥාතීන්ටත් මේ පින්පෙත්තත් පත්වීමෙන් ඥාතීන්ද සූපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින් වස්සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා දුදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මිය හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීපියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධාන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුපත්ති වායම්පත්ත.